දෙවැනි ප්‍රශ්නේ දෙවැනි ප්‍රශ්නේ අහන්න තිබුණා කිව්වා නේද? ප්‍රශ්න අංක 21 MACS චතුරිගංගානි මන්ත්‍රීතුමිය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් විමසීමට.
මම ප්‍රශ්නය අසනවා ගරුණීය චාර්ක සභා සභාපතිතුමිනි.
ගරු සභාපතිතුමිනි ප්‍රශ්න අංක A1 2 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන ගිය තානායම් 38ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත 1998 12/24 දිනැති ගැසට් පත්‍රය මගින් පවරන ලදී. එම තානායම් අතරින් දෙකක් පමණක් වැල්ලාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල පිහිටා ඇත. ප්‍රශ්න අංක 2 වැල්ලාවේ පැරණි තානායම රූට් 2 පර්චස් 9 වැල්ලාවේ ඉන් තානායම ඇල්ලපාර පිහිටි අක්කර 1 රූට් 3 පර්චස් 17 0.28. ප්‍රශ්න අංක 3 වැල්ලවායේ පැරණි තානායම 2008 වසරේ සිට 2035 වසර දක්වා අවුරුදු 24ක කාල පරිච්ඡේදයක් සඳහා වැල්ලවායේ ඉන් තානායම 2008 වසරේ සිට 2028 වසර දක්වා අවුරුදු 20ක කාල පරිච්ඡේදයක් සඳහා. ප්‍රශ්න අංක 4 වැල්ලවායේ පැරණි තානායම ජයන්ති රාජපක්ෂ මහත්මිය දිලිඹුරේ වැල්ලවායේ ඉන් තානායම හේමා අයිරාංගනී විතානගේ මහත්මිය නොම්බර 565/12 ගල්ලෙන්දුගොඩ හොරණ. A1 ඇල්ලපාරේ පිහිටි පැරණි තානායම අතුරුබදු දී ඇති බව වාර්තා වී නොමැත. ඇල්ලවැල්ලවායේ පාරේ පිහිටි වැල්ලවායේ ඉන් තානායමද අතුරුබදු දී ඇති බව වාර්තා වී නොමැත. ප්‍රශ්න අංක 2 අදාළ නොවේ. ප්‍රශ්න අංක 3 ඇල්ලවැල්ලවායේ පැරණි තානායමේ තේක්කගස් 8ක් කැපීම පිළිබඳව වාර්තා වී නොමැත. ඇල්ලවැල්ලවායේ පාරේ පිහිටි වැල්ලවායේ ඉන් තානායමේ බදුකරු තේක්කගස් 8ක් කැපීම පිළිබඳව වාර්තා වී නොමැත. එක් අවස්ථාවකදී නම් 2025/04 දින ආසන්න දිනයකදී තේක්කගස් 2ක් කපා ඉවත් කළ බව දනී. ප්‍රශ්න අංක 4 ඉහත 3-2 සඳහන් ඇල්ලවැල්ලවායේ ඉන් තානායමේ ඇති තේක්කගස් 2 කැපීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේවන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම ශීර්ෂගත කරුණට අදාළව වැල්ලවායේ පොලිස් ස්ථානයේ මගින් වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 77/324 යටතේ සංජය ඉරසිංහ මහතාට ඇල්ල පාරේ පිහිටි වැල්ලවායේ ඉන් තානායම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග ගිවිසුම් ගතව සිටින හේමා අයිරාංගනී විතානගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා ඔහුට විරුද්ධව නඩු පවරා ඇත. ඈ අදාළ නොවේ.
මන්ත්‍රීතුමිය පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න පුළුවන්.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි ඔබතුමා පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මගේ ප්‍රශ්න ටිකට. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නෙට කලින් මට කියන්න කාරණාවක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. මේ පිළිතුරේ තියෙන ඔබතුමාට ලබලා දීලා තියෙන අමාත්‍යංශ නිලධාරීන් ලබලා දීලා තියෙන මේ පිළිතුරේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රායෝගිකව එකඟතාවයක් ඇති වෙන්න බැරි තත්ත්වයන් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ කියන පුද්ගලයා දැනට නඩු කටයුත්ත යන පුද්ගලයාට එරෙහිව මොහු දිගින් දිගටම ඇත්තටම අතුරුබදු දීමක් කරලා තියෙනවා. මේ අතුරුබදු දීම කරලා තියෙන පුද්ගලයා මේ තානායමේ කටයුතු ටික කරගෙන යන අවස්ථාවේදී තමයි අවසාන වතාවට කපපු තේක ගස් 2 ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී කපන්නේ. හැබැයි ඊට කලින් තේක ගස් 6 ප්‍රමාණයක් මොහු කපලා තියෙනවා නීතියට වාර්තා වීමවත් ඒ වගේම අමාත්‍යංශයේ හැටියට මැදිහත් වෙලා කටයුතු එහෙම නැත්නම් නීතිමය කාරණාවලට පිවිසීමක් අපි දකින්නේ නැහැ. විශේෂයෙන්ම මේකට හේතුව තමයි මොහු නීතිය නොදන්නා පුද්ගලයෙක් නෙවෙයි මේ බදුකරුගේ බදුකාරිණියගේ ස්වාමි පුරුෂයා වැල්ලවායේ ඉන් තානායමේ බදුකාරිණියගේ ස්වාමි පුරුෂයා වැල්ලවායේ පොලිස් ස්ථානාධිපති හැටියට ඉන්න වෙලාවේ තමයි මේ බදු ගිවිසුම ඇති කරගන්නේ ඔහුගේ බිරිඳගේ නමින්. ඊට පස්සේ මේ කටයුත්ත සිද්ධ වෙන්නේ මේ අක්‍රමිකතාවයේ සිද්ධ වෙන්නේ තේක ගස් දිගින් දිගටම කැපුවා. හැබැයි ගිය අවුරුද්දේ මේක අපි වාර්තා කරන්නේ විශේෂයෙන්ම මේකා කාරණාව ඔහු SSP මහත්තයෙක් වෙලා ඉදදී තමයි මෙවැනි කටයුත්තක් කරන්නේ ඒ නිසා නීතිය සම්බන්ධයෙන් නොදන්නා කෙනෙක් නෙවෙයි විශේෂයෙන්ම කියන්න ඕන එවකට සිටි දේශපාලන බලයේ හයියත් පාවිච්චි කරගනිමින් දිගින් දිගටම අනීතික කටයුතු කරමින් ගරු අමාත්‍යතුමනි මොහු කටයුතු කරලා තියෙනවා මොහු හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහත්තයාගේ ක්ලාස්මේට් කෙනෙක් පන්තියේ සංගයේ හැටියට තමයි ඉඳලා තියෙන්නේ ඒ නිසා ඒ පුරුද්ද නිසාවෙන් වෙන්න ඇති මෙවැනි කටයුත්තක් කරන්නේ විශේෂයෙන්ම අමාත්‍යංශය අමාත්‍යංශයේ පොදු දේපලක් වුණාට මේක අමාත්‍යංශයේ මැදිහත් වෙලා මේකට නඩු දාලා නැහැ. දිගින් දිගටම මේ අතුරුබදුකරු සහ ප්‍රදේශවාසීන් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අමාත්‍යංශයට යොමු කිරීමේදී අමාත්‍යංශය කියපු කාරණාව තමයි මේක ඔවුන්ට අදාළ නැති බව. හැබැයි වැල්ලවයි පොලිස් ස්ථානයේ ක්‍රියාත්මක වෙලා පොදු දේපල පනතින් නඩු දාලා තියෙනවා. මම අහන්න කැමති ගරු ඇමතිතුමනි මේකට නඩුවක් දාලා තියෙද්දි අමාත්‍යංශයේ නිලධාරීන් හා එකඟතාවයක් ඇති කරගනිමින් මේ කපපු තේක ගස් දෙකට තක්සේරුවක් අමාත්‍යංශයේ කරලා ඔහු තක්සේරු මුදල අමාත්‍යංශයට ගෙවලා තියෙනවා. එතකොට අපරාධමය වරදක් සම්බන්ධයෙන් නඩුවක් නඩු කටයුත්තක් තිබියදී ඔහු එවැනි කාරණාවක් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ හැටියට මම දකිනවා ඒ ගෙවපු වන්දියෙන් එහෙම නැත්නම් ඒ ගෙවපු මුදලින් ඒ මේ තක්සේරු මුදලින් මේ අපරාධමය වරද වහන්න බෑ. ඒ නිසා අමාත්‍යංශයේ හැටියට මින් ඉදිරියට මේක සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරනවද ඒ වගේම මේ බදුකරුගේ බද්ද අහෝසි කිරීමට කටයුතු කරනවද කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ.
ඔව් ගරු සභාපතිතුමියනි අපි දන්නවා විශේෂයෙන් මේ වැල්ලවාය තානායම පමණක් නොවේ මීට පෙරත් අපි මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා ගිය මාසේ මේ වගේම හඟුරංකිත ප්‍රදේශයේ හිටපු දේශපාලන ඇමතිවරුන්ට සම්බන්ධ මේ ආයතනයක් පිළිබඳව ඉතින් ශ්‍රී ලංකාව පුරාම මේ තිබුණ රජයට අයත් විශේෂයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් මේ වගේ තානායම් මේ දේශපාලනයේ එහෙම නැත්නම් ප්‍රාදේශීය දේශපාලකයෝ මැති ඇමතිවරු ඒගොල්ලන්ගේ ඥාතීන්ගේ නමට තමයි පවරගෙන මේගොල්ලන් තමන්ගේ දේපල වගේ මේවා පරිහරණය කරමින් ඉඳලා තියෙන්නේ. මම හිතන්නේ සමාන සිද්ධියක්. කෙසේ වෙතත් මේ සිද්ධියට අදාළව ගත්තොත් අපි කල්පනා කරන්නේ ඒක සම්පූර්ණයෙන් වැරදි. කිසිසේත්ම එම වන්දී වලට එකඟ වෙන්න බෑ. ඒක උසාවි නියෝගයකින් ආවනම් මම ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. උසාවි නියෝගයක් මත නම් ඒම ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ඒක තමයි ක්‍රමවේදය වෙන්න ඕනේ. එහෙම නැතුව උසාවියක නඩු කටයුත්තක් යනකොට අමාත්‍යාංශයේ නෙමෙයි මේක මම හිතන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමියටදී තමයි මේ දේපල තිබෙන්නේ. ඒ අයට එහෙම එකඟතාවයක් දෙන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒම වැරද්දක්. එහෙමනම් ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න අපි කටයුතු කරනවා.
දෙවැනි අතුරු ප්‍රශ්නය
ඔව් ගරු අමාත්‍යතුමනි විශේෂයෙන්ම අධිකරණයෙන් දීපු මේ නඩු තීන්දුවකට අනුව ඔව් ඒ තක්සේරු මුදල ගෙවුවා නෙවෙයි තක්සේරු මුදල ගෙවලා එකඟතාවයක් මත ඒ රිසිට් එක පත ඉදිරිපත් කිරීමේදී වැල්වයි පොලිස් ස්ථානාධිපතිතුමා කියනවා අමාත්‍යංශයේ ඒ නිලධාරීන්ට ඇවිල්ලා කට උත්තරයක් සටහන් කරන්න කියලා එවැනි ආකාරයකට තමයි ඒක වෙලා තියෙන්නේ. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු ඇමතිතුමනි මේ ප්‍රදේශය කියන්නේ වැල්වයි ප්‍රදේශය කියන්නේ හැම දිශාවකින්ම එන සංචාරකයෝ විශේෂයෙන්ම හුවමාරු වෙන කේන්ද්‍රස්ථානයක් තමයි වැල්වයි ප්‍රදේශය කියලා කියන්නේ. එතකොට අපිට තියෙන සම්පත් දෙක අමාත්‍යංශය යටතේ තියෙන තානායම් දෙක ඉතාම වටිනවා දෙස් විදෙස් සහ සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් සහ අවශ්‍ය පහසුකම් සැපීමේදී. දැනට අවුරුදු ගණනාවකට කලින් ඉදිකිරීම කරපු තානායම් දෙකක් මේ තියෙන්නේ. මම දැනගන්න කැමති ගරු නියෝජ්‍ය ඇමතිතුමනි මේ තානායම් දෙක වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන විදියට සංවර්ධනය කරලා විශේෂයෙන්ම ඔය වැල්ලවයි ඉන් තානායම ගත්තොත් එමේ එහා පැත්තේ තියෙන ගඟක් ගම් වතුරට මේ ඒක වෙහි කාලයේදී යට යනවා. ඉතින් කිසිසේත්ම මේක භාවිතාවට ගන්න බැරි තත්ත්වයකුත් තියෙනවා. මම දැනගන්න කැමති අමාත්‍යංශයේ මගින් ඉදිරි සංවර්ධන කටයුතු වලදී මේ තානායම් දෙක සංවර්ධනය කිරීමට ඔබතුමාලාගේ සැලැස්මක් තියෙනවද කියන එක සම්බන්ධයෙන්.
ඔව් දැන් එක තානායමක් 2028 වෙනකනුත් අනිත් තානායම 2030 වෙනකම් මට මගේ මතකයේ හරිනම් මේ ගිවිසුම් ගත වෙලා තියෙනවා මේ වෙනකොට. නමුත් මේ ගිවිසුම් වල තියෙන කොන්දේසි උල්ලංඝනය කරනවා නම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට බලතල තිබෙනවා සභාපතිතුමියනි ඒවා හෝසි කරන්න. ඉතින් ඒ අනුව කටයුතු කරන්නත් ඒ වගේම යම්කිසි නිලධාරීන් පිරිසක් පවතින නීති රීති වලට පිටින් මේ පිළිබඳව කටයුතු කරලා තිබෙනවා නම් ඒ පිළිබඳව විමර්ශනයක් කරන්නත් අපි කටයුතු කරනවා ඉදිරියේදී.
ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට ප්‍රශ්නාංක 23 ගරු ආචාර්ය එල් එම් ඒ එම් හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාංක 24 ගරු ආචාර්ය එල් එම් ඒ එම් හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාංක 25 ගරු හෙක්ට අප්පුහාමි මහතා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාංක 26 ගරු එම් එස් උතුමා ලෙබ්බේ මහතා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාංක 27 ගරු ශානික්‍යන් රාජපුත්‍ර රාසමාණික්‍යන් මහතා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් ඇසීමට. ගරු එම් එස් අබ්දුල් වහීද් මහතා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් ඇසීමට. ගරු නාමකරු කරුණරත්න ඇමතුමා. වාරිමාර්ග නියෝජ්‍ය ඇමතුමා.
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි සති තුනක කාලයක් කල්ලින්න පිළිතුරු ලබා දීම සඳහා.
අබ්දුල් වාසික් මන්ත්‍රීතුමා.
அவர்களே ஏற்கனவே இவ்வாறான 4 கேள்விகள் 2 கிழமைகள் என்று காலம் தாழ்த்தப்பட்டிருந்தது. இன்று 5வது கேள்விக்கும் அவ்வாறே காலம் தாழ்த்தப்பட்டிருக்கின்றது. உண்மையிலேயே கவலை அடைகின்றேன். விரைவாக இதற்கான பதில்களை எங்களுக்கு சமர்ப்பிக்குமாறு கௌரவ அமைச்சர்களை
கேட்கின்றேன். 29 கரு பி ஆரியவம்ச மகதா குஷிகர்ம பசு சம்பத் இடம் ஹா வாரிமார்க எமத்துமாகேங்க சீமட்ட. ප්‍රශ්නාංක 30 ගරු ටීකේ ජයසුන්දර මහතා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමාගෙන් ඇසීමට. ගරු ලාල් ප්‍රේමනාත් මහතා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමතුමාගෙන් ඇසීමට. ගරු ඉම්රාන් මහරුෆ් මහතා දීවර ජලජ හා සාගර සම්පත් ඇමතුමාගෙන් ඇසීමට.
මම අහනා ප්‍රශ්නේ ඇමතුමා
උත්තර දෙන ඇමතුතුමාට. ඇමතුමා හිටියා.
ලාවර මේ ප්‍රශ්නේ ඇයි කියලා ඇමතිවරු හිතන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නාංක 32 ඇමතිතුමා ඇතුළේ ඉන්නවා. ඇතුළේ හිටියා. දැන් ඔය ඉන්න අයට එන්න කියන්න. ප්‍රශ්න අහන අයත් නැහැනේ.
ගරු සභාපතිතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටින ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න.
ප්‍රශ්නාංක 33 ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමතුමාගෙන් ඇසීමට. ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා ඇමතුමාගෙන් ප්‍රශ්නාංක 34. ප්‍රශ්නාංක 35 ගරු ජේසි යලවතුල මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමතුමාගෙන් ඇසීමට. ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූරිය බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අහනවා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි.
ගරු ඇමතුමා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ගරු මේ ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූරිය බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය එක, විශ්‍රාමයට දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවයේ නියුතු සංඛ්‍යාව එමුණුම එක හැටියට ඉදිරිපත් කරනවා. මේ සටහන ඉදිරිපත් කිරීමේදී විශ්‍රාමයට දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශ්‍රාමයට අංශ වෙත අනුයුක්ත කර ඇති නිලධාරීන්ද මීට ඇතුළත් වෙනවා එමුණුම එකට. එවගේම ප්‍රශ්නය රෝමන් දෙක, එම දෙපාර්තමේන්තුවේ දත්ත ආරක්ෂා කිරීම පිළිබඳව ගරු මන්ත්‍රීතුමා අහන්නේ අනුව විශ්‍රාමයට දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය SLCET සමග සම්බන්ධව කටයුතු කරන අතර අදාළ ආයතනයේ යටතේ වන ජාතික සයිබාරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා පැය 24 ආවරණය වන පරිදි නිරීක්ෂණ සිදු කරනු ලබයි. ඒ අනුව පූර්ව අවධානම හඳුනා ගැනීමේ හැකියාව පවතී. ඒ වගේම SLCET ආයතනය හරහා ලබා දෙන EDR ලබාගෙන ඇති අතර එමගින් දත්ත ආරක්ෂාව පිළිබඳ පරීක්ෂාව SLCET ආයතනය හරහා සිදු කරන ලැබේ. තවද මේ වන විට දෙපාර්තමේන්තුගත දත්ත පද්ධතීන්හි නැවත ප්‍රතිස්ථාපන අවස්ථාවන් සඳහා බැකප් මැනේජ්මන්ට් සොලියුෂන් ස්ථාපිත කර පරීක්ෂණ තත්ත්වයේ පවතී. ප්‍රශ්නය ආ රෝමන් එක, 2019/12/31 දිනට 2020 ජනවාරි පළවෙනි දින සිට 24/12/31 දක්වා සහ 25 ජනවාරි පළවෙනි දින සිට 26 අප්‍රේල් 30 දක්වා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නවා ඇති සංඛ්‍යාව ඉදිරිපත් කරනවා. 2019/12/31 දිනට විශ්‍රාමයට ගෙවමින් පවතින විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව 554,613යි. 2020 ජනවාරි පළමුවෙනි දින සිට 2024 දෙසැම්බර් 31 දක්වා විශ්‍රාමයට ගෙවමින් පවතින විශ්‍රාමිකයන් සංඛ්‍යාව 159,512යි. 2025 ජනවාරි පළමුවෙනි දින සිට 2026 අප්‍රේල් 30 දක්වා විශ්‍රාමයට ගෙවමින් පවතින විශ්‍රාමිකයන් සංඛ්‍යාව 28,782යි. ප්‍රශ්නය රෝමන් දෙක, සමස්ත රාජ්‍ය සේවක විශ්‍රාමවැටුප දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1.13යි. මෙම ගණනය කිරීම 2025 වර්ෂයට අදාළව සිදු කරලා තියෙන්නේ. හේතුව 2025 වර්ෂයේ දළ ජාතික නිෂ්පාදිතයේ රුපියල් බිලියන 32,751.2 පිළිබඳව විස්තර සඳහන් වෙනවා. එතකොට දළ ජාතික නිෂ්පාදිතයේ රුපියල් බිලියන 32,751 වන විට එයින් 100 වියදම රුපියල් බිලියන 444.5යි. ඒ අනුව තමයි 1.3 සංඛ්‍යාව අපට ලැබෙන්නේ. ප්‍රශ්නය රෝමන් 3, 2025 අයවැය යෝජනා මගින් පහත සඳහන් කාණ්ඩ දෙකට අදාළව විශ්‍රාම වැටුප් සංශෝධනය සිදු කිරීමට ප්‍රතිපාදන සලස්වලා තියෙනවා. ඒ අනුව 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප් සංශෝධනයට අදාළව විශ්‍රාම වැටුප් සංශෝධනය 2025 ජනවාරි පළමුවෙනි දිනද සේවයේ සිට ඉන්පසුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප මේ අනුව සංශෝධනය කෙරෙනවා. ඒවගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපලේඛන 2 2018 ජනවාරි පළමුවෙනි දින සහ 2019 ජනවාරි පළමුවෙනි දින සහ 2020 ජනවාරි පළමුවෙනි දිනට හිමිවිතු වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය අදියර 3ක් යටතේ සිදු කෙරෙනවා. පළමු අදියර 2025 ජූලි පළමුවෙනි දින සිට ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී 2018 ජනවාරි පළමුවන දින හෝ ඊට පෙර විශ්‍රාම ගන්නාලද සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපලේඛන 2 සඳහන් 2018 ජනවාරි 1 දිනට හිමි විය යුතු වැටුප මත සංශෝධනය කරන ලදී. දෙවනාදියර 2026 ජූලි 1 දින සිට ක්‍රියාත්මක කෙරේ. මෙහිදී 2019 ජනවාරි 1 දින හෝ ඊට පෙර විශ්‍රාම ගන්නාලද සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපලේඛන 2 සඳහන් 2019 ජනවාරි 1 දිනට හිමි විය යුතු වැටුප මත සංශෝධනය කෙරේ. මෙම දෙවන අදියර ක්‍රියාත්මක කිරීම මේ වෙනිට ආරම්භ කර ඇත. තුන්වන අදියර මෙය 2027 ජූලි 1 දින සිට ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙහිදී 2020 ජනවාරි 1 දින හෝ ඊට පෙර විශ්‍රාම ගන්නාලද සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපලේඛන රෝමන් 2 සඳහන් 2020 ජනවාරි 1 දිනට හිමි විය යුතු වැටුප මත සංශෝධනය කිරීම සිදු කරනු ලැබේ. ඉහත ඒහා බී යටතේ සඳහන් කර ඇති කාණ්ඩ වලට අදාළව විශ්‍රාම වැටුප සංශෝධනය කිරීමේ ප්‍රගතිය පහත පරිදි වේ. ඒ අනුව 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප සංශෝධනයට අදාළව විශ්‍රාම වැටුප සංශෝධනය 2025 ජනවාරි 1 දිනෙන් පසුව 2026 ජූනි 30 දක්වා සේවයෙන් විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප හිමිගන්ව ඇති විශ්‍රාමිකයන් සංඛ්‍යාව 35,400යි. ඉහත සඳහන් සියලුම විශ්‍රාමිකයන් වෙත ඔවුන් සේවයෙන් විශ්‍රාම ගන්නව ලද අවස්ථාවේ හිමි වූ වැටුප මත විශ්‍රාම වැටුප හා විශ්‍රාම වැටුප පාරිතෝෂිකය හිමිගන්වා ඇත. ඉහත විශ්‍රාමිකයන් අතරින් විශ්‍රාමිකයන් 26,884 දෙනෙකු වෙත 2027 ජනවාරි 1 දිනට හිමි වූ වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය කර හිමිගන්වා ඇත. දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපලේඛන 2 2018 1 දිනට හිමි විය යුතු වැටුප මත විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම 2025/7 දින සිට මෙම පළමු අදියර ආරම්භ කරන ලද අතර 2026/6/30 දින වන විට 2018/1 දින හෝ ඊට පෙර විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් 432,674 දෙනෙකුගේ විශ්‍රාම වැටුප සංශෝධනය සිදු කර අවසන් කර ඇත. මෙහි දෙවන අදියරට අදාළ ප්‍රතිශෝධන කටයුතු 2026 ජූලි 1 දින සිට ආරම්භ කර ඇති අතර 2019 ජනවාරි 1 දින හෝ ඊට පෙර විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් 192,641 දෙනෙකු වෙත විශ්‍රාම වැටුප සංශෝධනය සකස් කර 2026/7/10 දින ගෙවීම කර ඇත. ප්‍රශ්නයේ රෝමන් 4 ඊට අදාළ පිළිතුර 20/25 ජනවාරි 1 දිනෙන් පසුව 20/26 ජූනි 30 දින දක්වා සේවයෙන් විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් 8,516 දෙනෙකු වෙත 2017 ජනවාරි 1 දිනට විශ්‍රාම වැටුප සංශෝධනය කර හිමිගැන්විය යුතුව ඇත. ප්‍රශ්නය රෝමන් 5 ඊට අදාළ පිළිතුර මෙම විශ්‍රාමිකයන් පිළිබඳ තොරතුරු ඔවුන් අවසන් වරට සේවයේදී සිටි ආයතන විසින් දත්ත පද්ධති මගින් තහවුරු කිරීම සිදු කළ යුතුය. එම තොරතුරු තහවුරු කිරීමෙන් පසුව එළඹෙන මාස 2 කාල සීමාව තුළ ගෙවීම් කිරීමට අපේක්ෂිතය. ප්‍රශ්නය රෝමන් 6 ඊට අදාළ පිළිතුර 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කරන ලද වැටුප් සංශෝධනයට අදාළව විශ්‍රාම වැටුප සංශෝධනයේ සඳහා හිමිකම් ලබන්නේ 2025 ජනවාරි 1 දිනද සේවයේදී සිට ඉන්පසු විශ්‍රාම ගනු ලබන රාජ්‍ය නිලධරයන්ය. 25 ජනවාරි 1 දිනද සේවයේදී සිට ඉන්පසු විශ්‍රාම ගනු ලබන රාජ්‍ය නිලධාරීන් දී 2025 ජූලි 1 දින සිට ක්‍රියාත්මක කරන ලද විශ්‍රාම වැටුප් සංශෝධනයේ පළමු අදියර සඳහා හිමිකම් ලබන්නේ 2018 ජනවාරි 1 දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ නිලධරයන්ය. 2026 ජූලි 1 දින සිට ක්‍රියාත්මක කරන ලද විශ්‍රාම වැටුප සංශෝධනයේ දෙවන අදියර සඳහා හිමිකම් ලබන්නේ 2019 ජනවාරි පළවෙනි දින හෝ ඊට පෙර සේවින් විශ්‍රාම ගනු ලැබූ නිලධාරීන්ය. 2027 ජූලි පළවෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විශ්‍රාමවැටුප සංශෝධනයේ තුන්වන අදියර සඳහා හිමිකම් ලබන්නේ 2020 ජනවාරි පළවෙනි දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ නිලධාරීන්ය. ප්‍රශ්නය 7. 2027 ජූලි පළවෙනි දින වන විට 2020 ජනවාරි පළවෙනි දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලු විශ්‍රාමිකයන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපලේඛන 2 2020 ජනවාරි 1 දිනට හිමි විය යුතු වැටුප මත විශ්‍රාම වැටුප හිමි වනු ඇත. 2020 ජනවාරි පළවෙනි දිනෙන් පසු 2025 ජනවාරි පළවෙනි දිනතෙක් විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයන් විශ්‍රාම ගොස් ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 අදියර 5ක වැටුප වැඩිවීම ලබා ගැනීමෙන් පසුවය. ඒ අනුව 2025 ජනවාරි පළවෙනි දිනතෙක් විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 2020 ජනවාරි පළවෙනි දිනට හිමි වැටුප මත විශ්‍රාම වැටුප ලබමින් සිටි. එබැවින් 2025 ජනවාරි පළවෙනි දින හෝ ඊට පෙර විශ්‍රාම ලබා ඇති සියලුම විශ්‍රාමිකයන් 2027 ජූලි පළවෙනි දින වන විට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 2020 ජනවාරි පළවෙනි දිනට හිමි වැටුප මත විශ්‍රාම වැටුප ලබන විශ්‍රාමිකයන් බවට පත්වේ. එබැවින් එම විශ්‍රාමිකයන් අතර විශ්‍රාම වැටුප විෂමතාවක් නොපවතින බව සඳහන් කරමි. 2025 ජනවාරි පළවෙනි දින සේවයේ යෙදී සිට ඉන් පසුව විශ්‍රාම ගනු ලැබූ නිලධාරයන් 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ සිදු කර ලද වැටුප් සංශෝධන අනුව සංශෝධිත විශ්‍රාම වැටුප් ලැබීම සඳහා හිමිකම් ලබයි. ඉහත පරිදි විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා හිමිකම් ලබන ආකාරය අනුව විශ්‍රාමිකයන් වෙත සංශෝධිත විශ්‍රාම වැටුප හිමිකම් වන අතර එක් එක් විශ්‍රාමිකයා හිමිකම් ලබන ආකාරය අනුව ඔවුන් මූල්‍ය ප්‍රතිලාභ ලබා ඇති බව සඳහන් කරමි. ප්‍රශ්නය 8 අදාළ නැත. ප්‍රශ්නය ඈ අදාළ නැත.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ පළවෙනි අතට ප්‍රශ්නය අහන්නේ.
ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිවරුනි, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම ගරු අමාත්‍යතුමනි, මගේ 7 ප්‍රශ්නයේ මම බලාපොරොත්තු වුණේ මේ තියෙන ගැටලුවක් නිරාකරණය කර ගන්න මේ විශ්‍රාම වැටුප් මුල්ලිමේ ප්‍රතිඵලලාභ නොලැබූ විශ්‍රාමිකයන් සංඛ්‍යාව කොපමණද කියන එකට අදාළ මම හිතන්නේ ඔවුන්ට වැටුප් වර්ධක ලබාගෙන සුසුකන් නොමැතිව වැටුප් වර්ධක ලබාගෙන තිබියදී විශ්‍රාම ගියාට පසුව මම හිතන්නේ මේවර අයවැයෙන් වැඩි වුණා. ඒ 2024 වර්ෂයේ ඉදිරිපත් කරපු අයවැයෙන් ඒ වැටුප් වර්ධක මම හිතන්නේ විශ්‍රාම වැටුප වැඩි මුල්ලිමේ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ කියලා මට දැනගන්න ලැබුණා විශ්‍රාම වැටුප අධ්‍යක්ෂ ජනරාල්ට කතා කරනකොට. නමුත් කෙසේ වුණත් ගරු අමාත්‍යතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි 20/24 අයවැයෙන් වැඩි කරපු විශ්‍රා අපි 2025 වර්ෂයට අදාළ 20/24 වර්ෂයේ ඉදිරිපත් කරපු අයවැයෙන් ඒ වැඩි කරපු විශ්‍රාම වැටුප යම් පිරිසක් ඉන්නවා මේ දක්වා මේ නොලබන විවිධ හේතුන් මත. මට අද උදෑසනත් ඒ මම කුරුණෑගල වැඩබලන ප්‍රාදේශීය ලේකම් වරයට කතා කරලා කිව්වා මේ ඒ වගේ සිද්ධි වාර්තා වුණේවා. ඉතින් මේ අයවලුන්ගේ විශ්‍රාම වැටුප නිමරිදි කරගන්න කටයුතු කරන්න මේ ආකාරයේ කොමක්ද කියන එකයි. ඒ සඳහා කොපමණ කාල සීමාවකින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප වැඩිකරු විශ්‍රාම වැටුප ලබා දීමට හැකියාව තියෙනවද කියන එක කාල සීමාව සඳහන් කරන්න පුළුවන් නම් ඒ පිළිබඳ ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම කැමතියි.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණය නිවැරදි. සමහර විශ්‍රාමිකයන්ගේ ලිපිගොනුවල යම් අඩුපාඩු හෝ ගැටලු පවතින අවස්ථාවලදී ඒ වැඩි වූ විශ්‍රාම වැටුප ඉක්මනින් සකස් කරලා උන්ට ලබා දීමට නොහැකි වූ අවස්ථා තියෙනවා. නමුත් අපි ආසන්න වශයෙන් මේ වෙනකොට 90% වැඩි පිරිසකට ලබා දීලා තියෙනවා. ඉතිරි පිරිසගේ ලිපිගොනුවල පවතින යම් යම් අඩුලු හුඩුකම් සම්පූර්ණ කර ගැනීමෙන් පසු ඉතාම කඩිනමින් ඔවුන්ට ඒ අදාළ ගෙවීම් කිරීමට අපි කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමනි, නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, ඇතරම දෙදස් විසිපහන් පසු අපි එකැනේ දෙදස් විසිහතර වර්ශයේ ඉදිරිපත් කරපු අයවයෙන් දෙදස් විසි විස්ස වර්ශයට ප්‍රථම පෙර විශ්‍රාමගිය සියලුම දෙනාගේ විශ්‍රාම වැටු වැඩි කරන්න රජයෙන් කටයුතු කර ඒ සම්බන්ධය මතන්නේ ලොකු ප්‍රසාදකින් කතා කරනවා ඒ ඉන්න සියලුම විශ්‍රාමිකයන් නමුත් මේ 2020 සිට 2024 දක්වා විශ්‍රාමගිය විශ්‍රාමිකයන් බලාපොරොත්තු වෙන ඔවුන්ට විශ්‍රාම බැටු වර්ධකයක් නැත්නම් විශ්‍රාම බැටු වැඩි කරයි කියන එක ඉතින් මම දන්නවා ඇත්තටම 2020 සහ 24 වර්ෂයේ වගේම 2020ට කලින් ගිය අයලුන්ටත් එහෙම වුණොත් අපි ඇත්තටම ජීවන වේදමට සරලන ආකාරයට විශ්‍රාම බැටු වැඩි කරන්නට අවශ්‍යයි කියන එක අපි පිළිගන්නවා. ඉතින් මම ඔබතුමාගෙන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහන්න කැමති මේ 2025 ජනවාරි නැත්නම් 2020 24 කාල සීමාව හෝ 2025 ජනවාරි පළවෙනිදාට පෙර විශ්‍රාමගිය සියලුම විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් වැඩි කිරීමක් ලබා දෙන්නට කටයුතු කරනවද ඒ සම්බන්ධයෙන් මොකද සැලසුම කියන එක ගරු අමාත්‍යමාගෙන් දැනගන්න කැමතියි.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි මන්ත්‍රීතුමා සඳහන් කරපු ප්‍රශ්නය හරි එහෙම ගැටලුවක් තියෙනවා. නමුත් අපි පදනම් කරගන්නේ 2020 වැටුප් වැඩිවීම සහ 2025 වැටුප් වැඩිවීම. එතකොට 2020 වැටුප් වැඩිවීම අනුව තමයි ඔය 2024 කාලය තුළ විශ්‍රාමගිය විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප සකස් වෙන්නේ. එතකොට 25 ජනවාරි පළවෙනිදාගෙන් පස්සේ විශ්‍රාම ගිය අයට තමයි 2027 වැටුපට ගැලපෙන විදිහට විශ්‍රාම වැටුප සහ අනිකුත් පාරිතෝෂික සකස් වෙන්නේ. එතනදී මේ වන විට අපි 2016 ඉඳලා තිබුණු විශ්‍රාමිකයන්ගේ තිබුණු ගැටලුවත් නිරාකරණය කරලා තියෙනවා. ඉදිරියට තව ඉතුරු කොටස අපි නිරාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ 2024 කාලය තුළ විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් ඔවුන්ගේ දුක් ගැනවිලි වරින් වර ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒ සියලු දෙනාගේම විශ්‍රාම වැටුප් වැඩි කරන අවස්ථාවක මේ කණ්ඩායම පිළිබඳවත් අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරනවා. නිසා ඒ ගැටලුව ඉදිරියේදී නිරාකරණය කරන්න කටයුතු කරනවා. අපි බලමු ඉදිරි වර්ෂවලදී මේ ගැටලුව නිරාකරණය කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ මේ පිළිබඳව පහුගිය සතියේත් අපේ ගරු අලවත්තවල මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයකදීත් මම ඒ කාරණේ සඳහන් කළා. ඒ අනුව අපි ඉදිරියට කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම සියලු විශ්‍රාමිකයන්ගේ ඔවුන්ට තියෙන ප්‍රශ්න අපි දන්නවා, ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ඒ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අපි මේ විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරනවා.
ප්‍රශ්න අංක 37 ගරු ආචාර්ය V.S. රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ගරු ආචාර්ය V.S. රාධාකෘෂ්ණන් මහතා ඉදිරිපත් කර වූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය රෝමන් 1 රෝමණෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අමතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්ථාපිත කරලා තියෙනවා. හඟුරන්කෙත, වලපනේ සහ කොත්මලේ කියන ප්‍රදේශවල ඒ බව දන්නවා. ඊළඟට එම ප්‍රදේශවල ජනසංඛ්‍යාව අනුව සීමා නිර්ණය කර ප්‍රාදේශීය සභා දෙකක් ස්ථාපිත කිරීමේ හැකියාවක් තිබේද කියන ප්‍රශ්නය තුමහන්නේ. එහෙම හැකියාවක් නැහැ. ජනසංඛ්‍යාව යනු පළාත් පාලන ආයතනයක් සංස්ථාපනයේදී සලකා බලනු ලබන එක් සාධකයක් පමණයි. රෝමන් 2 පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම විද්වත් කමිටුවක් විසින් හඳුන්වා දී ඇති මූලික නිර්ණායක අනුව අංක අමප ඇලිරක් 17 ඇලිරක් 15 21 ඇලිරක් 744 ඇලිරක් 0.15 හා 2017 7 25 දිනෙති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ලබා දී ඇති අනුමැතිය අනුව සිදු කෙරේ. ඒ සඳහා පහත සඳහන් නිර්ණායක භාවිත කරමින් ලකුණු ලබා දීමේ සහ බර තැබීමේ ක්‍රමයක් භාවිත කරනු ලබන අතර එහිදී යෝජිත ආයතන බල ප්‍රදේශයේ 1 ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය 2 නිවාස ප්‍රමාණය හා ඝනත්වය 3 සේවා සම්පාදනය සහ යටිතල පහසුකම් වල දියුණුව 4 වාණිජ සහ කර්මාන්ත ආයතන වල ව්‍යාප්තිය 5 සේවා නියුක්තිය සහ 6 ස්වයං ජනිත ආදායම යන සාධක සලකාවන් ලබනවා. ඊට නිර්ණායක සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව යාවත් කාලීන කරමින් ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික සංඛ්‍යාලේඛන දත්ත වාර්තාමගින් ලබා ගන්නා අතර මූලික නිර්ණායක මැනීමට පාදක කරගත් දර්ශක මොනවාද යන්නත් එකී එක් එක් දර්ශක අනුව බර තැබිය යුතු ප්‍රතිශතයේ කවරේද යන්නත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත කමිටු වාර්තාවේ සඳහන් ව ඇත. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න.
සාමාන්‍යයෙන් ඇමතුමා, මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස එකක් තියෙනවා නම් එතන ප්‍රාදේශීය සභාව එකක් පිටවන්න මම හිතන්නේ ඒක බාධාවක් නැහැ. නමුත් නුවරඑළිය කොට්ටාසයේ හඟුරාගත වලපන කොත්මලේ කියන්නේ හඟුරාගත 792,000ක්, ඒ වගේම වලපනේ 107,000යි, කොත්මලේ 103,000යි. මේ ජනගහන ඉන්න මේ ප්‍රදේශවල ප්‍රාදේශීය සභාව පිටවන්න ඕනේ කියලා අපි 2018-19 මම හිතන්නේ ඒ අවුරුදුවල අප කරපු ඉල්ලීම පරිදි නුවරඑළිය වලපනේ කරා. සරි, නුවරඑළිය අඹගමුව කරා. නමුත් මේ තුන කරලා නැහැ. මම හිතන්නේ ඒ වෙලාව තමයි දකුණු පළාතේ කීපයක් කරා. 25,000 තියෙන එක ප්‍රාදේශීය සභාවලටත් ජනගහන තියෙන ප්‍රාදේශීය සභාවත් ඒක අනුමත කරලා දුන්නා. කරුණා කරලා මේක සලකා බලන්න කියලා මමයි මගේ ඉල්ලීම. මොකද මේ පළාත්වල වැඩිපුර ජනතාවේ ජීවත් වෙන්නේ බතුවල. ඒ බතුවල ජනතාවේ ඒ පළ එක එක ප්‍රාදේශීය සභාවට යනකොට කාලයක් යනවා. කිලෝමීටර් 30ක් 40ක් යන්න තියෙනවා. මම හිතන්නේ ඒ අනුව මේ ප්‍රාදේශීය සභාව පිට වෙන එක හොඳයි කියලා මම හිතනවා. මොකද අංගරංගට මෙම්බර් 42ක් තියෙනවා, වලපනේ 64ක් තියෙනවා, පොත්මලේ 54ක් තියෙනවා. ලොකුම මෙම්බර්ස්ලා ඉන්න මේ ප්‍රාදේශීය සභාවල කඩුවනම් තමයි බෙදාගත්තනම් තමයි මේ වැඩ හරියට පිළිවෙලට කරන්න පුළුවන් කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ඔබතුමාගේ උත්තරෙත් මම බලාපොරොත්තු වෙනවා.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමීනි, එතුමා සඳහන් කරන අර භූගෝලීය සාධක මත ජනතාවට යම් අපහසුතාවක් තියෙනවා නම් ඒ පිළිබඳව අපි සලකා බලන්න කටයුතු කරනවා. නමුත් ජනසංඛ්‍යාව මත පමණක් පදනම්ව අපි එහෙම කරන්නේ නැහැ. සමහර තැන්වල අඩු ජනගහනයක් ඉන්න ස්ථානවලත් අපි පළාත් පාලන ආයතන ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම දැන් වලපනේ ගත්තොත් ජනගහනය 129,143යි, හඟුරංකත 103,140යි, කොත්මලේ 103,697යි. හැබැයි මේ වගේ දෙගුණයක් ඉන්න ජනගහනයක් ඉන්න ප්‍රදේශත් තනි පළාත් පාලන ආයතන හැටියට කොළඹ ගම්පහ වගේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ජනගහනය ගැන අපි සැලකිල්ලට ගන්න අවශ්‍යයි. නමුත් විශේෂයෙන්ම ඒ ජනතාවට යම් දුෂ්කරතාවකට මුහුණ දෙන්න වෙනවා නම් ඒ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී මේ පිළිබඳව අපි අවධානය යොමු කරන්න කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා, දෙවැනි ප්‍රශ්නේ
මගේ අර වලපනේ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මම හිතන්නේ වලපනේ නිල් දණ්ඩා හින්නේ දෙකට දාලා තියෙනවා. මම හිතන්නේ වලපනේ කොට්ටාසේ වැඩිම මුදල් එකතු කරන්නේ නැත්තම් වැඩි ජනතාව ගෙවිසෙන්නේ නගරය තමයි රාගල. මේ රාගල නගරය මේක ඇති කරනනම් තමයි වඩා සුදුසු ජනතාවට යන්න ලේසි කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව පළාත් සභා මැතිවරණේ කවදා තියෙනවා කියලා ඔබතුමාගේ අදහස තියෙනවා නම් කියන්න. පළාත් සභාවේ මැතිවරණේ තියන්න අදහසක් තියෙනවා නම් ඒක කියන්න, කවදාට කොයි අවුරුද්දේද තියන්න පුළුවන් කියලා.
ඔබතුමා සඳහන් කරපු ආකාරයට රාගල නගරය නම් වඩා සුදුසු ස්ථානය. ඒ පිළිබඳව අපිට සලකා බලන්න පුළුවන්, ගැටලුවක් නැහැ. අවසාන ප්‍රශ්නේ ඍජුව මෙතෙන්ට සම්බන්ධ නොවුනත් පලාසවා මැතිවරණය පැවැත්වීමට යම් ක්‍රමයක් ඉදිරිපත් කිරීම සඳහා අපි පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරලා තියෙනවා. ඒ කාරක සභාවේ නිර්දේශ ලැබුණාම අපි පලාසවා මැතිවරණය පවත්වනවා.
ප්‍රශ්න අංක 38 ගරු නීතිඥ හේෂා විතානගේ අංකුබුර ආරච්චි මන්ත්‍රීතුමා ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමාගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 39 ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසීමට.
මං කතා කරන්නද?
ප්‍රශ්න අංක 40 ගරු SM මරික්කාර් මැතිතුමා මන්ත්‍රීතුමා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසීමට.
මම මේ වර්තමාන රජයේ පැමිණියෙන් පසු ආපු ඍජු විදේශ ආයෝජන පිළිබඳ ප්‍රශ්න අහනවා.
ගරු ඇමතිතුමා,
බොහොමත්ම ස්තුතියි. මම පිළිතුර ලබා දෙනවා. අයන්න රෝමන ඉලක්කම් 1 මෙම කාල පරිච්ඡේදයේ තුලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා කොළඹ වරාය නගරයේ ආයෝජන හරහා සමස්ත දේශීය විදේශ වශයෙන් වර්ගීකරණය තියෙන ඊළඟ ප්‍රශ්න ඉදිරියට යනවා. සමස්තය ඩොලර් මිලියන 3397.1ක ආයෝජනය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 3.3ක්. රෝමන ඉලක්කම් 2 ඒක විස්තර අහලා තියෙන්නේ. BOI ආයෝජන නව ව්‍යාපෘති විදියට 95ක් ලැබිලා තියෙනවා. එයි ඩොලර් වටිනාකම මිලියන 1606.1යි. ඒ වගේම පවතින ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා 120ක් ඇවිල්ලා තියෙනවා. 120ක් තියෙනවා. එයි වටිනාකම ඩොලර් වටිනාකම මිලියන 1105.9යි. ඊළඟට කොළඹ වරාය නගරය ආශ්‍රිතව එතනත් කාණ්ඩ 2ක් තියෙනවා. ව්‍යාපාරික උපාය මාර්ග වැදගත්කම සම්බන්ධ ආයෝජන වලට ව්‍යාපෘති 24ක් ඇවිල්ලා තියෙනවා. එහි තියෙන මිලියන 73.1ක්. ඒ වගේම අලුත් ක්‍රමවේද ඉදිරිපත් කරාට පස්සේ එකඟ වූ සහ දැනටමත් ගැසට් කරලා තියෙන ව්‍යාපෘති 71ක් තියෙනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 612ක්. මේ ශේත්‍ර හතරේම අදාළ ලයිස්තුව තියෙනවා. මම කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 215ක් නිසා නේද, විශාල ප්‍රමාණයක් තියෙනවා. මම සභාගත කරන්නම්. අවශ්‍යතාවය මතු කළොත් මට ඒකෙන් අරගෙන කියන්න පුළුවන්. එමනුම් විදියට ඉදිරිපත් කරනවා. එමනුම් 4 3 රෝමන ඉලක්කම් 3 එම එක් එක් ආයෝජන ව්‍යාපෘතියේ ස්වභාවය ගත්තහම ආයෝජන මණ්ඩලය හරහා ආපුවල් ප්‍රධාන ශේත්‍ර 8ක් යටතේ වර්ගීකරණය කරන මේ ව්‍යාපෘති 215 එක කෘෂිකර්මාන්තයේ ව්‍යාපෘති සංඛ්‍යාව 13යි. ඩොලර් වටිනාකම ඩොලර් මිලියන 51.9යි. ඇඟලුම් කර්මාන්තයට අදාළව ව්‍යාපෘති 44යි. මුළු ඇස්තමේන්තු ආයෝජනය ඩොලර් මිලියන 201.5යි. යටිතල පහසුකම් මාසිත ව්‍යාපෘති 16යි. ඩොලර් මිලියන 339.8යි. දැනුම පදනම් කරගත්තු සේවා ව්‍යාපෘති 9යි. ඇමරිකානු ඩොලර් මිලියන 65.8යි. නිෂ්පාදනය පාදක කරගත්තු ව්‍යාපෘති 92යි. ඇමරිකානු ඩොලර් මිලියන 1122.2යි. සේවා ශේත්‍රයේ ව්‍යාපෘති 7යි. ඇමරිකානු ඩොලර් මිලියන 150.3යි. සංචාරක සහ විවේකී කටයුතු සඳහා ව්‍යාපෘති 11යි. ඇමරිකානු ඩොලර් මිලියන 99.1යි. උපයෝගිතා ව්‍යාපෘති 23යි. ඇමරිකානු ඩොලර් මිලියන 681.3යි. ඒ අනුව තමයි එකතුව 215යි. ඇමරිකානු ඩොලර් මිලියන 2711.9යි. කොළඹ වරාය නගරයේ අලුත් ව්‍යාපාරික අංශ විදියට තියෙනවා ශේත්‍ර 5ක් යටතේ තොරතුරු දක්වලා. තොරතුරු තාක්ෂණයෙන් ව්‍යාපෘති 17ක්, උපදේශන සේවා ව්‍යාපෘති 3ක්, ආපන ශාලා 1 ව්‍යාපෘතියක්, තොග වෙළඳාම හා සේවා ව්‍යාපෘති 2ක්, ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම බිස්නස් ප්‍රොසෙස් ඔපරේෂන්ස් 1ක් තියෙනවා. ඒ අනුව මුළු 24ක්. ඊට අමතරව 95ක් තියෙනවා එකඟ වූ ව්‍යාපෘති ශේත්‍ර කීපයක් යටතේ. ඒ 95ෙම තියෙන්නේ වැඩිපුර ප්‍රමාණයක් තාක්ෂණය පදනම් කරගත් ඒවා සහ වෙළඳාම පාදක කරගත්තුවා. ඒ සියල්ලෙම තොරතුරු මේක ඇතුළත් කරලා තියෙනවා. ලේකණි. බොහොමත්ම ස්තුතියි.
ඇයි හතර?
හා සෝරි. අනේ පැනන නැගි. අසරි හා හතර නේ. සෝරි සමාවෙන්න.
ආයන්න පැනන නැගි.
සමාවෙන්න. හතර ආයතනයේ බී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති ලයිස්තුව එතන මාර ප්‍රශ්නෙට මම ඇඳිලා තියෙනවා විස්තරාත්මක ලයිස්තුව ඇමුණුම් වල ඉදිරිපත් කරලා තියෙනවා. ඔව් මයික්
කෝ ගර්මන්
එතකොට ප්‍රශ්නේ මම පිළිතුර දීලා ඉවර කරන්න. එතකොට ලයිස්තු දෙකේම හතරෙන් ප්‍රශ්නෙටත් ලයිස්තු දෙක ඉදිරිපත් කරලා තියෙනවා. ආයන්න කොටස පැනනු නැගී.
ගරු මරිකාර මැදිරුම අතුරු ප්‍රශ්නේ අංක එක.
ගරු ඇමතිතුමා මම බලාපොරොත්තු වුණේ හතරවෙනි එකේ විස්තර ගොඩාක් තියෙනද කියන්න බැරි වෙනවා. ඒ නිසා දල වශයෙන් මේ ඒ කොයි කාලවලදී ව්‍යාපෘති කීයක් ආරම්භ කරනවද සහ සමස්ත රැකියා උත්පාදනය වෙන ප්‍රමාණය මොකක්ද කියන එක බලාපොරොත්තු වුණේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේට උත්තර දෙනකොට ඒක දෙන්න. දැන් ගරු ඇමතිතුමා මේ ඍජු විදේශ ආයෝජන ලංකාවට ආවහම ඒ එන ආයෝජන වලින් බහුතරයක් රුපියල් වලින් තමයි වීදම් කරන්නේ. හරිද? දැන් උදාහරණ ගත්තොත් ආයෝජනයක් ආවහම රෝ මැටීරියල්ස් වලට ගෙන එක ඒ ආයෝ ව්‍යාපෘතිය දෙන ඩොලර් වලින් යනවා. හැබැයි ඉතුරු ටික ලේබර් වෙන්න පුළුවන් අනෙක් අනෙක් දේවල් වෙන්න පුළුවන් රුපියල් වලින් වීදම් වෙන්නේ. එතකොට මේ ඔබතුමා කියපු ආකාරයට රුපියල් මිලියන 3 ඩොලර් මිලියන 3000කට වැඩි ආවනම් ඒක අපේ සංචිතයටත් යම් බලපෑමක් ඒ කියන්නේ ධනාත්මක බලපෑමක් සිද්ධ වෙලා තියෙන්න ඕන. හරිද? අර කලින් උත්තර දීමර නියමිත වූ මේ උත්තරයත් එක්කම මේකට පිළිතුරක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ඔව් බොහොමත්ම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඒ ඩොලර් වලින් ලැබෙනකොට ඔබ කිව්වා වගේ සංචිත වලට එකතු වෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපෘති වල රුපියල් ප්‍රමාණය මේ වියදම් වෙනවා පඩිනඩින වෙනවා. නමුත් බහුතර ප්‍රමාණයක් මේ ව්‍යාපෘති වල ආරම්භක අවධියේදී ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම මේ විශාල ප්‍රමාණයක් නැවත ආපසර යනවා. එතකොට මෙහි ප්‍රතිඵල විදියට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා ඉදිරියේදී තමයි සංචිත ගොඩනැගීම සහ ආර්ථිකයේ දායකත්වයේ ඍජු වශයෙන්ම ප්‍රමාණාත්මකව මනින්න පුළුවන්න්නේ. දැනට මේ ආපු ප්‍රමාණයේ සුද්ධ වශයෙන් රැඳිලා තියෙන ප්‍රමාණය අනිවාර්යෙන් සංචිත වලට එකතු වෙලා ඇති. නමුත් සම්පූර්ණ ඩොලර් මිලියන 3300 එකතු වෙන්නේ නැහැ. රැකී රක්ෂා සම්බන්ධයෙන් තියෙන මේ හැම ඇමුණුකමම තියෙනවා ජනනය වෙච්ච ඒ සමාගම සම්බන්ධයෙන් 70,000 උදාහරණයක් විදිහට ගත්තොත් මම එකක් ඔබට සඳහන් කරන්නම්. පළමුව ව්‍යාපෘතිර 70 මම ඔබට සඳහන් කළා 71. ඒ අනුව රැකී රක්ෂා එතනම තියෙනවා 70,533ක් ඩොලර් මිලියන 611,713ක.
ගරු මරිකා
සභාගත කරන අතරම 215 ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඔව්.
දෙවැනි අතුරු ප්‍රශ්නයක්
මරිකා මන්ත්‍රීතුමා කියවන්න ගියාම සෑහෙන වෙලා යනවා. ඔබ ඔබතුමා සභාගත කරන එක මම පිළිගන්න. දැන් මම මේ අහන ඊළඟත් මගේ දෙවැනි අතුරු ප්‍රශ්නෙට මේ මම ජෙනුවින් පිළිතුරක් බලාපොරොත්තු වෙන ඔබතුමාගෙන්. දැන් මේ ඔබතුමා ව්‍යාපෘති ගණනාවක් ශේස්ත්‍ර අතරකින් පෙන්නවා. හරිද? එතකොට දැන් මේවා ගිවිසුම් ගත වෙච්ච ඒවා තමයි ඔබතුමා පෙන්වන්නේ. සැබෑ මේ ගිවිසුම් ගත වෙච්ච ඒවායින් සැබෑ ලෙස දැනට ආරම්භ කරලා තියෙන ව්‍යාපෘති කීයක් තියෙනවද? එහෙම ආරම්භ නොකර ව්‍යාපෘතියේ ගිවිසුම් ගත වෙච්ච ඒවායින් කොච්චර විශ්වාසයක් තියෙනවද ඔබතුමාට මේවා ආරම්භ කරනවා කියලා වෙලලා?
ඔව් ගොමන් ස්තුතියි. දැන් මේ තියෙන තොරතුරු අනුව කොළඹ වරාය නගරයේ හරහා ගිවිසුම් ගත වෙලා තියෙනවා එකඟ වෙලා ඒවා ගැසට් කරලා තියෙනවා ව්‍යාපෘති 71ක්. එහි ප්‍රමාණය ඩොලර් මිලියන 612ක් විශාල ප්‍රමාණයක් නේ. අර 3397න් 612ක් තමයි ගිවිසුම් ගත වෙලා තියෙන්නේ කොළඹ වරාය නගරයේ. ඉන් 24ක් දැනටමත් ඒ එතන සාපේක්ෂව අඩු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. නමුත් ආයෝජන මණ්ඩලයේ හරහා ආපු ප්‍රමාණය තමයි විශාල ප්‍රමාණය. එයින් ගිවිසුම් ගත වීම නෙමෙයි තියෙන්නේ නව ව්‍යාපෘති වලත් යම් අධිර තියෙන දැන් තැන්පත් කරපු මුදල් ඒ වගේම පවතින ව්‍යාපෘති පුළුල් කිරීම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රමාණය ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙය කොච්චර ප්‍රමාණයක් විශ්වාසවන්ත වෙනවද නැද්ද කියන ඒවා ඇත්තටම මේ අදාළ අධිකාරී විසින් බලන්නට වෙනවා. ඒ තොරතුරු අපිට ආදර්ශන ඉදිරියේදී ලබා දෙන්න පුළුවන්. මොකද සමහර ඔබක වගේ ගිවිසුම් ගත වෙනවා, මූලික වැඩ කටයුතු කරනවා, ප්‍රමාදයන් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපේ ආයෝජන මණ්ඩලය විසින් මේ කටයුතු අධීක්ෂණය කරමින් ඉන්නවා. අතීතයේදීත් මෙවැනි ආකාරයට මේ ප්‍රමාදයන් අනිවාර්යයෙන් මේක සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන්. මොකද සමහර ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන ලාභදායීත්වය කියන කාරණා බලපානවා. අපේ පැත්තෙන් අපි උපරිම උත්සාහය ගන්නවා කරු මන්ත්‍රීතුමනි, ඔවුන්ගේ ආයෝජන වේගවත් කරගන්න, ආයෝජන විශ්වාසය වැඩි කරගන්න, ඒ වගේම අර සිංගල් වින්ඩෝ එක යටත් මේ පහසුකම් ලබා ගන්න, ඒ වගේම තව ආයෝජකයේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ඔවුන් ආයෝජනය ගෙනාවට පස්සේ අර අවසර ලබා ගැනීමට ආයතන ගණනාවකට යන සිද්ධ වෙනවා. ඉතින් ඒකත් අපි පහසු කරගන්න එක තැනකට ගෙනෙමින් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මම පිළිගන්නවා සියල්ලක්ම සර්ව සම්පූර්ණ අවසන් වෙලා නැහැ. නමුත් අපි පියවරෙන් පියවර ඉදිරියට මේ අවශ්‍ය පහසුකම් ටික සම්පාදනය කරමින් ඉන්නවා.
ප්‍රශ්න අංක 41 ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අසනවා සභාපතිතුමින්.
ගරු අමාත්‍යතුමා.
හරි. ගරු සභාපතිතුමනි, එක බන්ධනාගාර ආඥාපන සහ අනිකුත් බන්ධනාගාර නීති රෙගුලාසි දේශපාලන සිරකරුවන් ලෙස වෙන් කරලද කොට්ටාසයක් සම්බන්ධයෙන් කිසිදු අර්ථ නිරූපණයක් කළා නැහැ. ඒත් ගරු මන්ත්‍රීතුමා මගෙන් අහන්නේ ආණ්ඩුවේ ස්ථාවරය. ඒ අනුව පැහැදිලි කරන්නට වෙන්නේ අපි රටක් වශයෙන්, රජයක් වශයෙන් අන්තර්ජාතිකව පිළිගත් නිර්වචනවලට තමයි අනුගත වෙන්නේ. ඒ වගේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය, කවුන්සිල් ඔෆ් යුරෝප් පාර්ලිමෙන්ටරි ඇසම්බ්ලි සහ UN Nations Working Group on Arbitration Detention කියන තත්ත්වයන් තුන යටතේ දේශපාලන සිරකරු නිර්වචනය කරලා තියෙනවා. ඒටයි අපි තනුගත වෙන්නේ. මා Amnesty International එක පමණක් කියන්නම්. Political prisoners are individuals who are imprisoned because of their political beliefs, affiliations or peaceful expression of dissent, provided they have not used or advocated violence. Amnesty International 2021 State of World Human Rights. Council of Europe Parliamentary Assembly is defining a political prisoner as a political prisoner is anyone who is detained for political reasons such as their political activities, expression or affiliations, and where the detention violates basic international standards of justice, fairness or human rights. That is from the Council of Europe. And then the United Nations Working Group on Arbitrary Detention, they define as political prisoners include prisoner persons deprived of liberty for exercising rights or freedoms guaranteed under international human rights law, such as freedom of expression, peaceful assembly and association. ඒ අනුව සභාපතිතුමියනි, රජයේ ස්ථාවරය වෙන්නේ අන්තර්ජාතිකව පිළිගත් නිර්වචනයට තමයි අනුගත වෙන්නේ. ඉතිරි රෝම ඉලක්කම් දෙක අධිකරණ මගින් සිරකරුවන් සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගත කරන අතර දේශපාලන සිරකරුවන් වශයෙන් ගරු අධිකරණ මගින් රැදවියන් බන්ධනාගාරගත කර හෝ බන්ධනාගාරයේ රඳවා හෝ නොමැත. රෝම ඉලක්කම් තුන ඉහත අනුවංක දෙක පිළිතුර අනුව අදාළ නොවේ. රෝම ඉලක්කම් හතර ඉහත අනුවංක දෙක පිළිතුර අනුව අදාළ නොවේ. ආයන්න පැන නොනගි.
ගරු මන්ත්‍රී පළවෙනි අතුරු ප්‍රශ්නේ,
ගරු අමාත්‍යතුමාගේ පිළිතුර අනුව මේ රටේ දේශපාලන සිරකරුවන් කිසිවෙක් නැහැ. ඒක තමයි එතුමාගේ පිළිතුරු වල අනුව. මොකද රෝමන් දෙක, රෝමන් තුන, රෝමන් හතර පිළිතුරු වලට ඒ ප්‍රශ්න වලට ඒ ආකාරයෙන් පිළිතුරු දුන්නාම අපිට තේරුම් ගන්න තියෙන්නේ දේශපාලන සිරකරුවන් කිසිවෙක් නැති බව, වර්තමාන රජයේ ස්ථාවරයේ බව. නමුත් පහුගිය ජනාධිපතිවරණයේ, පාර්ලිමේන්තු මැතිවරණයේ, විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලදී බෙදුම්වාදී ව්‍යාපාරය තුළට ඒ දේශපාලන අරමුණක් ඇතුව සහභාගී වෙලා එහි ප්‍රතිඵලයක් හැටියට දිගු කලක් සිරගත වෙලා ඉන්න, ඒ වගේම සමහර අය නඩු නැතුව රඳවගෙන ඉන්නවා, තවත් අය වරදකරු වෙලා දඬුවම් සැහැඬු විඳලා තියෙනවා. එතකොට මේ තැනැත්තන් දේශපාලන සිරකරුවන් වශයෙන් සලකලා ඒ තැනැත්තන්ව රටේ නීතිය අනුව නිදහස් කිරීම සඳහා පියවර ගන්න බවට ගරු ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේත්, ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයේත් පොරොන්දු වුණා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා ජනමාර්ගික සහයෝගිතාවේ වැඩි දියුණු කරගෙන මේ රටේ ජාතීන් අතර සහයෝගිතාවේ නැවත ගොඩනගන්න, එකමුතුකම ගොඩනගන්න, අපි විශේෂයෙන්ම යුද්ධය අවසන් වුණාට පස්සේ නඩු නැතුවම 14,000ක් විතර ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරා. ඒ වගේම අතරංගුවේ සිටපු විශාල පිරිසක් කොන්දේසි සහිතව මුදාහැරලා පුනරුත්ථාපන කටයුතු වලට යොමු කරා. ඒ වගේම තවත් පිරිසක් දඬුවම් වල ඒ යම් සහනයක් ලැබලා දුන්නා. දැන් මේ තත්වයන් තුළ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය විශේෂයෙන්ම උතුරේ නැගෙනහිර ඒ බෙදුම්වාදී ව්‍යාපාරයට සහභාගී වෙලා දැන් ඒ ගැන පශ්චාත්තාප වන සාමාන්‍ය සමාජයට එකතු වෙලා මේ රටේ පුරවැසියන් විදිහට රැඳී ඉන්න පුළුවන් අපේක්ෂාවන් තියෙන එම තැනැත්තන්ගේ අපේක්ෂාවන් පිළිබඳව ඔබතුමාගේ රජයේ අධිකරණ එමතුමා හැටියට දේශපාලනික වශයෙන් ගන්න ස්ථාවරය කුමක්ද?
මට ප්‍රශ්න තේරුන්නේ නැහැ. අහනවා. ප්‍රශ්න තේරුන්නේ
නැහැ. ඔබතුමාට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි වීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. මේ රටේ දේශපාලන සිරකරුවන් මගේ පරිණත වශයෙන් තමයි දේශපාලන සිරකරුවන් ඉන්නවා කියන පදනමෙන් තමයි පහුගිය ජනාධිපතිවරණේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ තමුන්නාසලගේ ඡන්ද ව්‍යාපාරය කරේ. ඒ දේශපාලන ව්‍යාපාරයේ තුල විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලය හා සම්බන්ධ වෙච්ච විවිධ මට්ටම් වලින් සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් තාමත් සිරගතව ඉන්නවා. සමහරුන්ට චෝදනා ගොනු කළවත් නැහැ. ඒ තැනැත්තන් ඉක්මනින්ම මුදවාහැරලා සාමාන්‍ය සමාජයට අරන් ඇවිල්ලා අවශ්‍ය පුනරුත්ථාපනය කරලා මේ රටේ පුරවැසියන් හැටියට ඔවුන්ගේ ජීවිතයේ ගොඩනැගීම සඳහා කැපවෙන බවට පහුගිය ජනාධිපතිවරණය පොරොන්දු වුණා. ඒ ඉබ පොරොන්දුව පිළිබඳව දේශපාලනික වශයෙන් මේ රජයේ ස්ථාවරය කුමක්ද? ඒකයි මම
අහන්නේ. දැන් පැහැදිලි වුණා. ගරු මන්ත්‍රීතුමනි, අපේ රිමාන්ඩ් බන්ධනාගාරවල මේ ලයිස්තු අවස්ථා ගණනාවක මම බලලා තියෙනවා. නඩු නැතුව රඳවලා ඉන්න කට්ටිය නැහැ. හැමෝටම නඩුවක් තිබෙනවා. සමහරු නඩුවලට වැරදිකාරයෝ වෙලා තිබෙනවා. එතකොට මේ දේශපාලන හේතු මතම නෙමෙයි රටේ අපරාධ නීතියක් උල්ලංඝනය කිරීම මත. කෙසේ වේවා ඒ ඇතිවෙච්ච සමාජ ආර්ථික සහ දේශපාලන පරිසරය පිළිබඳව අපිට හැඟීමක් තිබෙනවා. ඒක ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳ හැඟීමක් තිබෙනවා. ඒ නිසා අපි දැන් මේ වන විට ජස්ටිස් තුරේරාජ ඇතුළු කමිටුවක් හරහා මේ සිරගතව සිටින අයගේ සිරදඩුවම් අඩු කිරීම ජනාධි සමාව දීම සම්බන්ධයෙන් කමිටුවක් මාස 6ක් පමණ රැස් වුණා. දැන් දවස් 10කට පමණ පෙර ඒ කමිටු වාර්තාව ලබා දුන්නා. ඒක සියලුම රැඳවියන්ට සියලුම සිරකරුවන්ට අදාළ වෙන පරිදි ඉදිරියේදී මේ ජනාධිපති සමාව පාවිච්චි කරන්නේ කොහොමද, ඒකට කමිටුවක් දාලා ඒ කට්ටිය දැන් තෝරන්න ඕන මොකද වාර්තාව අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ભેදයකින් උතුර නැගෙනහිර දකුණ කියලා ભેදයකින් තොරව දීර්ඝ කාලීනව ඉන්න ප්‍රිසනර්ස්ලට ඒ දෙන්න පුළුවන් සහනයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ.
ගරු මන්ත්‍රීතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ.
ගරු සභාපතිතුමනි, අධිකරණ ඇමතිතුමා දෙන පිළිතුර මේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව පහුගිය මැතිවරණයේදී රජය ලබා දුන්න පොරොන්දුවත් එක්ක සම්බන්ධයක් නැහැ. එතුමා කියන්නේ පොදුවේ බන්ධනාගාරවල තදබදය ඉවත් කිරීම පිළිබඳ මේ කමිටුව සම්බන්ධව. මගේ නෙමෙයි සඳහන් කරන්න. දැන් උදාහරණයක් විදිහට ප්‍රභාකරන් මියගියාට පස්සේ එල්ටීටී සංවිධානයේ නායකයා වුණේ කේපී. හරි, කුමරන් පත්මනාදන්. ඒතර කුමරන් පත්මනාදන්ට නඩුත් නැතුව දේශපාලනික තීරණයක් මත නිදහසේ ස්වේච්ඡා කටයුතු කරගෙන ඉන්න අවසරය දීලා තියෙනවා. එතකොට මේ අධිකරණ කටයුතු නැතුව ඒවා තමයි දේශපාලන තීරණ කියන්නේ. එතකොට ඒක හරි වැරද්ද වෙනම තර්කයක්. දැන් ඒ වගේ මේ උතුරු නැගෙනහිර අරගලයට සම්බන්ධ වෙච්ච තාමත් තමන්ගේ නිදහස තහවුරු නොවෙච්ච දැන් දශක ගාණක් ගත වෙලා ඒ තැනැත්තන්ගේ නිදහස තහවුරු කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙලක් වෙච්ච පොරොන්දුව පහුගිය මැතිවරණ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඔබතුමාලගේ රාජ්‍ය කැපවීමක් නැද්ද?
ඒකද ප්‍රශ්නේ. හරි, ගරු සභාපතිතුමනි, එම ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය ඒ කියන කරුණු ඒ සියල්ලම සලකා බලලා කියන්නේ මේ දැනට රිමාන්ඩ් ගතව ඉන්නේ වැරදිකරුලා තියෙන මේ රටේ නීති අනුව අපි පිළිගන්නා වූ අන්තර්ජාතික නිර්වචන අනුව ඔවුන් ඒ ගණයට වැටෙන්නේ නැහැ. මම ඔබට කලින් කිව්ව පරිදි කෙසේ හෝ වේවා අපි උතුරු නැගෙනහිර ජනතාවට පවණක් නෙමෙයි දකුණේ ජනතාවට පවා සාධාරණයක් කරන්න ඉන්නේ. ජාතික ඒකාබද්ධතාවය සමගිය සාමයේ තියෙන. නමුත් අධිකරණයකින් වැරදි කරපු පුද්ගලයෙක්ව නිදහස් කරන්න කියලා අධිකරණ ඇමතිටවත් ආණ්ඩුවටවත් නියෝග කරන්න බෑ. ඒවට අපීල් ක්‍රමවේදයන් තියෙනවා, අප ලබා ගන්න ක්‍රමවේදයන් තියෙනවා. මේ මෑතකදී තිබුණට අප ලැබිලා තිබුණා. ඉතින් මගේ උත්තරේ තමයි ඔබතුමාගේ ප්‍රශ්නෙට, ඔව් අපි මේ සියල්ල සලකා බලනවා. නමුත් අධිකරණ තීන්දුව වෙනස් කරන්න අපි මැදිහත් වෙන්නේ නැහැ.